විශේෂයෙන්ම භෞතික විද්‍යාවේ විෂයපතේ වර්තමානයේ මේ තරම් පුළුල් වෙලා තියෙන්නේ තාක්ෂණය තුලින් නිපද වූ උපකරණ හේතුවෙන්. ඒක අපි හැමෝම දන්නවා. මේ අනුව බලන විට විද්‍යාවේ දියුණුවත් උපකරණවල දියුණුවත් එකිනෙකින් වෙන් කළ නොහැකි ආකාරයට බැඳී පවතින බව අපට සඳහන් කරන්නට පුළුවන්. වඩා සූක්ෂම උපකරණ යොදා ගැනීම තුළින් පරීක්ෂණයක නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ ඔස්සේ විද්‍යාව ක්‍රමක්‍රමයෙන් දියුණුවට පත් වෙනවා. අපි උදාහරණයක් තුළින් මේක පැහැදිලි කර ගනිමු. ගැලීලියෝ කාචය යොදාගෙන නිර්මාණය කරන ලද දුරදක්නයෙන් ග්‍රහයන් පිළිබඳ යම් යම් තොරතුරු පියවි ඇසට ලබා ගැනීමට හැකියාව ලැබුණා. නමුත් වර්තමානයේ භාවිත කරන්නේ ඒ වගේ සරල උපකරණ නෙවෙයි. ආලෝක වර්ෂ ලක්ෂ ගණනක් ඈත අහසේ පිහිටා ඇති නොයෙකුත් තාරකා මණ්ඩල පිළිබඳ තොරතුරු සොයන, වාර්තා කරන, රේඩියෝ තරංග ආදිය උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වන සංකීර්ණ උපකරණ වර්තමානයේ අපිට දකින්නට පුළුවන්. උපකරණ මේ තරම් දියුණු නොවුණා නම් මිනිසාට සඳ මත පා තබන්නටවත්, සඳෙහි පස් පරීක්ෂා කරන්නටවත්, ඒ වගේම අනෙකුත් ග්‍රහලෝකවල ජීවීන් නැද්දයි පරීක්ෂා කිරීමටවත් නොහැකි වෙන බව අපට පැහැදිලියි. ඒ වගේම තමයි දුවේ පුතේ, මෙතෙන්ති කතා කරන්න ඕනේ අපි තවත් කරුණක් පිළිබඳව. මිනුමෙහි වාස්තවික බවට හේතු වන තවත් කරුණක් තමයි පුතේ, මිනුම සඳහා යොදා ගන්නා උපකරණ පොදු සම්මතයක පිහිටා තිබීම නිසා හෝ විද්‍යාත්මක නියමයන්ට අනුකූලව ගොඩනැගී තිබීම කියන කාරණය. මිනුම් සඳහා යොදා ගන්නා මූලික ඒකක වන මීටරය, කිලෝමීටරය, තත්පරය, මවුලය, ඇම්පියර් යනාදිය සඳහා සම්මත අර්ථ දැක්වීම් තියෙනවා. ඒ වගේම විද්‍යාත්මක නියමයන්ට හෝ සිද්ධාන්තයන්ට අනුව උපකරණ ගොඩනැගුණු අවස්ථා අපිට දකින්නට හැකියාව තියෙනවා. මේ සඳහා අපිට උදාහරණ කීපයක් දක්වන්නට පුළුවන්. දුණු තරාදිය හුග්ගේ නියමයට අනුවත්, තැටි තරාදිය බල ගුහුර්ණය නැමැති සිද්ධාන්තයට අනුවත්, කාලය මනින ඔරලෝසුවේ බට්ටා සරල අවලම්බය හා ගුරුත්වජ ත්වරණය නැමැති මූලධර්ම අනුවත් තමයි ක්‍රියා කරන්නේ. මේ අනුව මිනුම් උපකරණ හා ඒකක පොදු සම්මතයකට හෝ විද්‍යාත්මක නියමයකට අනුව ක්‍රියා කිරීම නිසා මිනුම වාස්තවික වන බව අපට පැහැදිලි වෙනවා. උපකරණ පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපි දැනගත යුතු තවත් කරුණක් තමයි පුතේ, එකම ලක්ෂණය මැන දැක්වීම සඳහා විවිධ උපකරණ භාවිත කරන බව. ඒක තීරණය වෙන්නේ යොදා ගන්නා අරමුණ අනුව. උපකරණය තෝරාගන්නේ අරමුණ අනුව. උෂ්ණත්වය මැනීමට යොදා ගන්නා උපකරණ කිහිපයක් අපිට දකින්නට පුළුවන්. උණ කටුව මගින් මිනිස්සුරේ උෂ්ණත්වය මනිනවා. ඒ වගේම තමයි වීදුරු ද්‍රව උෂ්ණත්වමානය රසායනාගාරයන් තුලදී යොදා ගන්නවා. උපරිම අවම උෂ්ණත්වමානය දෛනික උෂ්ණත්වය මැනීම සඳහා භාවිත කරනවා. ඒ වගේම වායු උෂ්ණත්වමානය බොහෝ විට කර්මාන්ත ශේත්‍රවල තත්ත්ව පාලනයට යොදා ගන්නවා. ප්‍රතිරෝධ උෂ්ණත්වමානය ප්ලැටිනම් වගේ ලෝහයක ප්‍රතිරෝධතාවය ඇසුරින් ඉතා ඉහළ උෂ්ණත්ව ප්‍රමාණයන් මැනීමට යොදා ගන්නවා. ඒ වගේම තමයි පුතේ, බර මැනීමට රසායනික තුලාව, තෙදඬු තුලාව, බිම් තරාදිය, ඉලෙක්ට්‍රොනික තරාදිය ආදිය යොදා ගන්නවා. ඒ තුලින් අපිට පැහැදිලි වෙනවා එකම ලක්ෂණය මැන දක්වන්නට විවිධ උපකරණ භාවිත කරන බව. මේ ආකාරයට පුතේ, උපකරණවල පවතින විවිධත්වය වගේම එකම දේ මැනීමට යොදා ගන්නා පරිමාණ අතරද වෙනස්කම් පවතින බව අපිට හඳුනා ගන්න පුළුවන්. උෂ්ණත්වය මැනීමට යොදා ගන්නා සෙල්සියස් හා ෆැරන්හයිට් පරිමාණ අතර පදනම මේ සඳහා උදාහරණ විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්. ෆැරන්හයිට් අංශක 32 දී ජලය ඝනීභවනය වන අතර ෆැරන්හයිට් අංශක 212 දී ජලය වාෂ්ප බවට පත් වෙනවා. ඒ වගේම තමයි සෙල්සියස් අංශක 0°C දී ජලය හිම බවට පත්වන අතර සෙල්සියස් අංශක 100 දී ජලය වාෂ්ප බවට පත්වෙන ආකාරය අපට දැක ගන්නට පුළුවන්. විද්‍යාව දියුණු වෙන්නේ දුවේ පුතේ උපකරණවල දියුණුව හරහා. උපකරණවල දියුණුව තාක්ෂණය මත පදනම් වෙනවා. භාවිත කරන උපකරණ නවීන උපකරණ වෙනකොට විද්‍යාවේ නව දැනුමක් ගොඩනගානට විද්‍යාඥයෝ සමත් වෙනවා. ඒ අනුව විද්‍යාවේ දියුණුවත් උපකරණවල දියුණුවත් එකිනෙකින් වෙන් කර නොහැකි ලෙස බැඳී පවතින බව අපට වටහා ගන්නට පුළුවන්. මීළඟට අපි කතා කරන්නේ දුවේ පුතේ මිනුම සඳහා යොදා ගන්නා අංක සහ ඒවායේ උපයෝගීතාවය පිළිබඳවයි. මිනුම සඳහා යොදා ගන්නා ප්‍රමාණ දක්වන්නේ අංකවලි. අංක උපයෝගී කරගත හැකි ආකාර තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. එයින් පළමුවෙන්න තමයි හඳුනා ගැනීමේ ලකුණක් සංකේතයක් විදිහට අංක යොදා ගැනීම. අපිට මේ සඳහා උදාහරණ විදිහට නිවාස අංක, මාර්ග අංක, වාහන අංක, විභාග අංක, දුරකථන අංක ආදිය දක්වන්න පුළුවන්. මේ අවස්ථාවේදී හඳුන්වා දීම හැරුණකොට වෙනත් විශේෂිත කාර්යයක් අංකයන්ගෙන් අපේක්ෂා කෙරෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ගණිතමය සම්බන්ධයන් ඉන් දක්වන්නේ නැති බව. උදාහරණයක් වශයෙන් දැක්වුවොත් අංක 5 දරන නිවසට වඩා අංක 10 දරන නිවස දෙගුණයක් විශාලයි වගේ නිගමනවලට මේ අවස්ථාවේ එළඹීමට නොහැකි. අංකවල පවතින ඊළඟ උපයෝගීතාවයේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් ප්‍රමාණාත්මක අනුපිළිවෙලක් පෙන්වීම සඳහා අංක භාවිත කිරීම. එයත් අපි උදාහරණයක් තුලින් පැහැදිලි කර ගනිමු. පන්තියක ABC යන ශිෂ්‍යයන් තිදෙනා තර්ක ශාස්ත්‍රයේ විෂය සඳහා ලබාගත් ලකුණු පිළිවෙලින් 25යි, 50යි, 75යි යයි සිතමු. මෙහිදී අපිට පැහැදිලි වෙනවා A-ට වඩා B විෂය දන්න බවත් C ඊටත් වඩා දන්න බවත් පැහැදිලි. නමුත් මෙම ප්‍රමාණයන් අභ්‍යන්තරික වශයෙන් පවතින ආකාරය අපිට මෙතෙන්දි දැක්වීමට නොහැකි. දැන් A ලබාගත් ලකුණු 25යි, C ලබාගත් ලකුණු 75යි නිසා A-ට වඩා 3 ගුණයක් C තර්ක ශාස්ත්‍රය දන්න බව පැවසීම අර්ථ ශූන්‍යයි. මෙතනදී අංක පාවිච්චි කරන්නේ පටිපාටියක් විදිහට පමණයි. දුවේ පුතේ, අංකවල පවතින අනිත් උපයෝගීතාවය තමයි අංක භාවිතයේ මගින් ප්‍රමාණාත්මක අනුපිළිවෙලක් දක්වන අතර එම ප්‍රමාණයන් පවතින ආකාරයේද දැක්විය හැකි වීම. අපි උදාහරණයක් තුලින් මේ පැහැදිලි කර ගනිමු. A භාජනයේ වතුර ලීටර් 100ක් තියෙනවා. B භාජනයේ වතුර ලීටර් 200ක් තියෙනවා. ඒ වගේම C භාජනයේ වතුර ලීටර් 300ක් තියෙනවා. දැන් A භාජනයට වඩා B භාජනයේ වතුර තියෙන බවත් C භාජනයේ ඊටත් වඩා තියෙන බවත් අපිට පැහැදිලි. ඒ වගේම A වලමින් දෙගුණයක් B වලද 3 ගුණයක් C වලද තියෙන බව පැහැදිලි. ඝන ප්‍රමාණ, බර ප්‍රමාණ වගේ දේවල් එකතු කරන්න පුළුවන් නිසා භෞතික වශයෙන්ම අපිට භාජන දෙකේ ජලය එකතු කරලා මැනලා බලන්න පුළුවන්. ඒ වගේම වස්තුන් දෙකක් එකට තබා කිරලා බලන්න පුළුවන්. මේ තුලින් අපිට ලැබෙන අගයන් අතර පවතින සම්බන්ධතාවයන් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ, අංක භාවිත කිරීමේ අනිත් උපයෝගීතාවය තමයි අනුක්‍රමික අංක, එහෙමත් නැත්නම් තරා අංක විදිහට අපිට අංක භාවිත කරන්නට පුළුවන් වීම. ඒ සඳහා උදාහරණයක් විදිහට අපිට දක්වන්නට පුළුවන් ඇතුළත් වීමේ අංක, වෛද්‍ය සායනවලදී පරීක්ෂාවට ලක් කිරීමට නියමිත රෝගීන් පැමිණීමේ අනුපිළිවෙලට අංක ලබා දීම ආදිය දක්වන්නට පුළුවන්. මීළඟට දුවේ පුතේ අපි කතා කරන්නේ මිනුමේදී යොදා ගන්නා පරිමාණ වර්ග පිළිබඳවයි. විද්‍යාඥයෙක් නිරීක්ෂණය, සම්පරීක්ෂණය, මිනුම හා ගණනය වැනි ආනුභූතික ක්‍රියාමාර්ග ඇසුරින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාව පවතින්නේ ඒවා අයත්වන පරිමාණය අනුව. ඒ අනුව අපි කතා කරන පරිමාණ වර්ග හතරක් තියෙනවා. ඉන් පළමු වෙන්න නාම පරිමාණය. එහෙමත් නැත්නම් අපි එකට කියනවා වර්ග පරිමාණය කියලා. දෙක පටිපාටි පරිමාණය. තුන ප්‍රාන්තර පරිමාණය. හතර අනුපාත පරිමාණය. අපි පළමුවෙන්ම කතා කරමු නාම පරිමාණය, එහෙමත් නැත්නම් වර්ග පරිමාණය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එක. මිනුමට භාජනය වන වස්තුන් යම් යම් ලක්ෂණ පදනම් කරගෙන වර්ග කිරීම, එහෙමත් නැත්නම් ගොඩවල් වලට දැමීම පමණක් මෙහිදී සිදුවෙනවා. අපි නාම පරිමාණය උදාහරණ කීපයක් තුළින් පැහැදිලි කර ගනිමු. උසස් පෙළ සිසුන් විද්‍යා, ගණිත, කලා, වාණිජ, තාක්ෂණ යන විෂය ධාරා අනුව වර්ග කිරීම අපි නාම පරිමාණයක් විදිහටයි හඳුන්වන්නේ. ඒ වගේම විශ්වවිද්‍යාලයක සිසුන් වෛද්‍ය, ඉංජිනේරු, නීති, සමාජ විද්‍යා, කළමනාකරණ, වාණිජ, සෞන්දර්ය ආදී ලෙස පීඨ හෝ පාඨමාලා අනුව වර්ග කිරීමත් අපි නාම පරිමාණයක්, එහෙමත් නැත්නම් වර්ග පරිමාණයක් ලෙස තමයි සලකන්නේ. නාම පරිමාණයකින් අපේක්ෂා කරන්නේ වස්තුන් කාණ්ඩ කිරීමක් පමණයි. වර්ග කිරීමට භාවිත කරන සංකේත හෝ අක්ෂර අතර ප්‍රමාණාත්මක අගයක් දැක්වීම මෙහිදී අපේක්ෂා කරන්නේ නැහැ. නාම පරිමාණයක් සකස් කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි ප්‍රමාණවත් ආකාරයෙන් වර්ග සංඛ්‍යාවක් යොදාගෙන තිබේද කියන එක. දෙවෙනි කාරණය තමයි යොදා ගන්නා වර්ග අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකද නැද්ද කියන කාරණය. තුන්වෙනි කාරණය තමයි යොදා ගන්නා වර්ග යථා තත්වයන්ට, පවතින තත්වයන්ට අනුරූපද කියන කාරණය. හතරවෙනි කාරණය ස්වාධීන පරීක්ෂකයන් එකී වර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පත්වේද යන්න. මීළඟට අපි මිනුම් පරිමාණවල දෙවෙනි පරිමාණ වර්ගය විමසලා බලමු. දෙවෙනි පරිමාණ වර්ගය තමයි පටිපාටි පරිමාණය. පටිපාටි පරිමාණයක අරමුණ වෙන්නේ කිසියම් පරීක්ෂණයකට භාජනය වන වස්තුන්ගේ ලක්ෂණ පිළිවෙලකට සකස් කිරීම. එහෙමත් නැත්නම් පිළිවෙලකට වස්තුන් පටිපාටිගත කිරීම තමා මෙහි ස්වභාවය. උදාහරණයක් විදිහට උසස් පෙළ විභාගයේදී කිසියම් විෂයක ප්‍රතිඵල අනුව අසමත් ළමුන්, සාමාන්‍ය සාමාර්ථයක් ඇති ළමුන්, සම්මාන සාමාර්ථයක් ඇති ළමුන්, විශිෂ්ට සාමාර්ථයක් ඇති ළමුන් වශයෙන් පෙළ ගැස්වීම අපිට පටිපාටි පරිමාණයක් විදිහට දක්වන්න පුළුවන්. මීළඟට දුවේ පුතේ අපි කතා කරන්නේ ප්‍රාන්තර පරිමාණය පිළිබඳවයි. ප්‍රාන්තර පරිමාණයේ අරමුණ තමයි වස්තුන් වර්ග කිරීම, තරා කිරීම, කාණ්ඩ අතර වෙනස්කම් දැක්වීම. ප්‍රාන්තර පරිමාණයේදී එක් ලක්ෂයක් හා ඊළඟ ලක්ෂය අතර ප්‍රමාණය එහි ඕනෑම යාබද ලක්ෂ දෙකක් අතර දුරට සමාන විය යුතුයි. උදාහරණයක් විදිහට උෂ්ණත්වය මැනීම සඳහා යොදා ගන්නා පරිමාණය ප්‍රාන්තර පරිමාණයක් විදිහට අපිට දක්වන්නට පුළුවන්. නමුත් දුවේ පුතේ මතක තියාගන්න ඕනේ කාරණයක් තියෙනවා මෙතනදී. පුද්ගලයෙකුගේ බුද්ධි මට්ටම මැනීමේදී යෙදෙන පරිමාණය ප්‍රාන්තර වූවක් විදිහට අපිට ගන්න බැහැ. අපි මේක උදාහරණයක් තුලින් පැහැදිලි කරගමු. A ගේ බුද්ධි මට්ටම 90ක්ද, B ගේ බුද්ධි මට්ටම 100ක්ද, C ගේ බුද්ධි මට්ටම 110ක්ද, D ගේ බුද්ධි මට්ටම 120ක්ද නම් අපිට පේනවා A ගේ හා B ගේ, C ගේ හා D ගේ බුද්ධි මට්ටමේ වෙනස 10ක් බව. නමුත් A හා B අතර බුද්ධි මට්ටමේ වෙනස C හා D අතර ඇති වෙනසට සමාන වෙන්නේ නැහැ. A ගේ බුද්ධි මට්ටම 90යි, B ගේ බුද්ධි මට්ටම 100යි. C ගේ බුද්ධි මට්ටම 110යි, D ගේ බුද්ධි මට්ටම 120යි. වෙනසට සමාන නැති බව ඔයගොල්ලන්ට වැටහෙනවා ඇති. ඒ අනුව බුද්ධි මට්ටම දක්වන පරිමාණය ප්‍රාන්තර පරිමාණයක් විදිහට අපිට දක්වන්න අපහසුයි. මෙම පරිමාණයේ තියෙන තවත් ලක්ෂණයක් තමයි මෙහි ශූන්‍ය ලක්ෂයක් තියෙනවා නම් එය සාපේක්ෂ ශූන්‍යයක් වීම. එහි නිරපේක්ෂ ශූන්‍යයක් දකින්නට නැහැ. සාපේක්ෂ ශූන්‍යයක් කියලා කියන්නේ පුතේ සත්‍ය ශූන්‍ය පෙන්වන්නේ නැහැ කියන එක. අපි උදාහරණයක් තුලින් පැහැදිලි කරගනිමු. ගණිත ප්‍රශ්න පත්‍රයකට ශිෂ්‍යයෙක් ලබාගත් ලකුණු අතර ඔහුගේ ලකුණ බිඳුව නම් ඔහුගේ ගණිත ඥානය ශූන්‍යයි කියලා එකෙන් අදහස් වෙන්නේ නැහැ. මිනුම් පරිමාණ අතරින් අවසාන පරිමාණය විදිහට අපි කතා කරන්නේ දුවේ පුතේ අනුපාත පරිමාණය පිළිබඳව. අනුපාත පරිමාණය ගොඩනැගෙන්නේ වස්තුන් වර්ග කිරීම, තරා කිරීම, කාණ්ඩ අතර වෙනස්කම් දැක්වීම හා අනුපාත සම්බන්ධතා දැක්වීම අරමුණු කරගෙන. අනුපාත පරිමාණයේදී ප්‍රාන්තර පරිමාණයේදී අපි කතා කරා වගේම ලක්ෂ්‍යයන් දෙකක් අතර පරතරය සමාන විය යුතුවක් වෙන්නෙම එහි නිරපේක්ෂ ශූන්‍යයක්ද තිබීම අවශ්‍ය වෙනවා. නිරපේක්ෂ ශූන්‍යයක් තිබීම යන්නේ අදහස් කරන්නේ සත්‍ය ශූන්‍යයෙන් පෙන්වන බව. මේ සඳහා උදාහරණ විදිහට අපිට දක්වන්නට පුළුවන් බර ප්‍රමාණය, අලෙවි ප්‍රමාණය, පිරිවැය හෝ ආදායම් ප්‍රමාණය, පැමිණීම වගේ දේවල්. අනුපාත පරිමාණයක සඳහන් වන අංක සියලු ගණිත කර්මයන්ට අර්ථාන්විතව යොදාගත හැකිනම් ඒ ප්‍රමාණයන්ගෙන් දැක්වෙන ලක්ෂණ ව්‍යාප්තිමය ලක්ෂණ විදිහට හැඳින්වෙනවා. අපි මේ උදාහරණයක් තුලින් පැහැදිලි කරගනිමු. A, B, C, D, E වශයෙන් දැක්වෙන ද්‍රව්‍ය පහක බර ග්‍රෑම් 10යි, ග්‍රෑම් 15යි, ග්‍රෑම් 25යි, ග්‍රෑම් 50යි, ග්‍රෑම් 100යි වශයෙන් නම් A හා B අතර අනුපාතය 2:3 වශයෙන්ද, A, B ද්‍රව්‍ය දෙකේ බර C-ට සමාන ලෙසද ගණිත කර්මයන්ට ලක් කරන්නට පුළුවන්. නමුත් පුද්ගලින් දෙදෙනෙකුගේ බර ප්‍රමාණ එකතු කිරීම අර්ථවත් වුවත් වයස් ප්‍රමාණ හෝ බුද්ධි බලයන් එකතු කිරීම අර්ථවත් නොවන බව අපිට පැහැදිලි වෙනවා. මිනුම් පිළිබඳව කතා කරද්දී දුවේ පුතේ මිනුමක පවතින දෝෂ පිළිබඳවත් අපි කතා කළ යුතු වෙනවා. කිසිදු මිනුමක් 100%ක් නිවැරදි නැහැ. ඕනෑම මිනුමක දෝෂ පැවතීම ස්වභාවිකයි. මිනුම් තුළ දෝෂ ඇතිවිය හැකි අවස්ථා කීපයක් අපිට හඳුනා ගැනීමට පුළුවන්. පළවෙනි කාරණේ තමයි මිනුම් උපකරණවල දෝෂ පවතින්නට පුළුවන්. උදාහරණයක් විදිහට කාලය මන්න ඔරලෝසුවක සැබෑ වේලාව නොදක්වන අවස්ථා තියෙන්නට පුළුවන්. ඒ වගේම මිනුම් දෝෂ ඇතිවෙන තවත් අවස්ථාවක් වන්නේ මිනුම් කරන අවස්ථාව හා බැඳුණු දෝෂ. උදාහරණයක් විදිහට දැනුම මනින පරීක්ෂණයක ඒ අවස්ථාව හා සම්බන්ධ විය ඇතිවේ හැකි දෝෂ මේ සඳහා දක්වන්නට පුළුවන්. මිනුම් දෝෂ ඇතිවිය හැකි තවත් අවස්ථාවක් තමයි මිනුම් කරන පුද්ගලයාගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයේ දුර්වලතා පැවතීම. උදාහරණයක් විදිහට අපි සූර්ය රශ්මියෙන් මිරිඟුව දිස්වීම, ජලයේ ගිල්ලූ පැන්සලක් ඇදට පිනීම වගේ උදාහරණ දක්වන්නට පුළුවන්. හතරවෙනි කාරණේ තමයි මිනුම් ඒකක ගණනාවක් පැවතීම නිසා ඉන් කුමක් නිවැරදිද යන්න සිතාගත නොහැකි වීම තුළිනුත් මිනුම් දෝෂ ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි පුතේ පස්වෙනි කාරණය මිනුම් කරන පුද්ගලයා හා බැඳුණු දෝෂ නිසාද මිනුම් දෝෂ හට ගැනීමට හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට සාධන පරීක්ෂණයකදී නිර්ණායක මූලිකව ලකුණු ප්‍රදානය නොකරන අවස්ථා අපිට දැක ගන්නට පුළුවන්. එවැනි අවස්ථාවලදී මිනුම් දෝෂ හටගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පුතේ අද දවසේදී අපි සාකච්ඡා කළේ විද්‍යාත්මක සාමාන්‍යකරණයක් ගොඩනගා ගැනීමේ ක්‍රියාවලිය තුළදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන මිනුම කියන මාතෘකාව පිළිබඳව. ඉදිරියේදීත් තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමයේ විෂයට අදාළව තවත් මාතෘකාවකින් නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබ සැමට ආයුබෝවන්.